මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තුංග ශීලයේ සමාදන් නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံपि संघं शरणं गच्छामि. तृतीयံपि बुद्धं शरणं गच्छामि. चतुर्थीयံपि धम्मं शरणं गच्छामि. तृतीयံपि संघं शरणं गच्छामि. शरणगमनं सम्पूर्णं. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ තම්බං. සමන්තා චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං විරාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උභයේනේව සම්පන්නෝ රාහුල බන්දෝති මං විදෝ. යංචාහි පුත්තෝ බුද්ධංස යංච ධම්මේසු චක්ඛුමා. යංච මේ ආසවාඛීනා යංච නත්ථි පුනම්භවෝ. අරහා දක්ඛිනෙයෝමි තේ විඤ්ඤෝ අමතං දසෝ. ආමන්ධා ජාල පච්ඡන්නා තන්හා ඡදෙන ඡාබිතා. පමත්ත බන්ධුනා බන්ධා මච්ඡාව කුමිනා මුඛේ. තං කාමං අහමුජ්ජිත්වා චෙත්වා මාරස්ස බන්ධනං. සමූලං තණ්හං අම්බුය සීති භූතෝස්මි නිම්බුතෝති.
සදහවත් පින්නතුනි,
මේ ශාසනයේ ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර ඒතදග්‍ර තනතුර ලබාගත්තු රාහුල ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේලා අතර හැඳින්වුණේ රාහුල භද්ද නමින්. උන්වහන්සේ සංඝයා වහන්සේලාට ඉතාමත්ම ප්‍රියමනාප බව ඒ භද්ද යහපත් කියන ගුණපදයෙන් හැඟෙනවා. උන්වහන්සේ සංඝයා වහන්සේලාට එහෙම ප්‍රියමනාප වුණේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා නිසාම නොවේ, උන්වහන්සේගේ ගුණ යහපත්කම නිසා, කීකරු නිහතමානී ශික්ෂාකාමී ගති පැවතුම් නිසායි. ඇත්ත වශයෙන්ම රාහුල චරිතය කීකරුකම පිළිබඳ පරමාදර්ශයක්. උන්වහන්සේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම බුද්ධ පුත්‍රයෙ තේරගාථා පාලියේ දැක්වෙන ගාථා කීපයක් තමයි අපි අද මාතෘකා වශයෙන් දැක්වේ. ඒ ගාථා රාහුල ස්වාමීන් වහන්සේ අරහත්ව ලැබුවාට පස්සේ උදාන ගාථා පීති වාක්‍ය වශයෙන් ප්‍රකාශ කළ ඒවා හැටියටයි පිළි අරගෙන තියෙන්නේ. ඒ ගාථාවලත් මේ රාහුල භද්ද නමින් උන්වහන්සේ හැඳුනුණු බව කියවෙනවා. උභයේනේව සම්පන්නෝ රාහුල භද්දෝති මං විදු, කාරණා දෙකකින් යුක්ත වූ නිසා මාව රාහුල භද්ද නමින් හැඳින්වුණා. යංචම්හි පුත්තෝ බුද්ධස්ස යංච ධම්මේසු චක්ඛුමා, එක කාරණයක් මා බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා, අනිත් කාරණිය ධර්මයන් පිළිබඳව අවබෝධ ශක්තිය ඇති දහම් මැස මට තිබෙනවා. යංච මේ ආසවා කීන යංච නත්ථි පුනා භවෝ, මගේ ආශ්‍රවයන් ක්ෂය කළ නිසාත් මට පුනර්භාවයක් නැති නිසාත් අරහා දක්ෂිණෙයෝ මි තේ විජ්ජෝ අමතද්දසෝ, මම රහතන් වහන්සේ කෙනෙක්, දක්ෂිනා කියලා කියන්නේ පූජා ලැබීමට සුසු කෙනෙක්, තේ විජ්ජෝ ත්‍රිවිද්‍යාවෙන් යුක්ත කෙනෙක්, අමතද්දසෝ අමෘත නම් වූ නිර්වාණය දුටු කෙනෙක්. කාමන්ධා ජාල පච්ඡන්නා තණ්හා ඡදන ඡාදිතා, කාමයන්ගෙන් අන්ධ වූ, කාම දැලෙහි පැටළුණා වූ, තණ්හාව නැමැති වැස්මින් වැසුණා වූ සත්වයෝ. කාමන්ධා ජාල පච්ඡන්නා තණ්හා ඡදන ඡාදිතා, පමත්ත බන්ධුනා බද්ධා, මච්ඡාව කුමිනා මුඛේ කෙමිහි හසු මසුන් මෙන් මාරයාගේ දැලිහි බැඳුනාහුය. ඒ සත්වයින් පිළිබඳවයි ප්‍රකාශ කරන්නේ. ඊළඟට තමන් වහන්සේ ගැන කියනවා, තං කාමං අහමුජ්ජිත්වා, එබඳු ඒ කාමයේ මම දුරු කරලා, චෙත්වා මාරස්ස බන්ධනං, මාරයාගේ බන්ධනය කබලා, සමූලං තණ්හං අභුය්‍ය, තණ්හාව මුලිනුපුටා දමලා, සීති භූතෝස්මි නිබ්බුතෝ, සිසිල් වූයේ මෙවි නිවුණේ වෙමි. එතකොට ඒ රාහුල ස්වාමීන් වහන්සේ අරහත්වයෙන් පස්සේ ප්‍රකාශ කළ ගාථායි. මේ පින්නතුන් කවුරුත් අහලා ඇති, සිද්ධාර්ථ කුමාරයාගේ මහබිනික්මනට ආසන්න හේතුව වුණේ පුතෙක් උපන්නා කියන ආරංචිය බව. රාහුලේ උපන්නා බන්ධනයක් හටගත්තා කියන ප්‍රතිචාරයනුයි පුතෙක් උපන්නා කියන සුභාරංචිය සිද්ධාර්ථ කුමාරයා පිළිගත්තේ. පමණක් නොවේ, එදා රෑම කාටවත් නොදන්වා උත්තර ස්නේහය මැඩ පවත්වාගෙන උන්වහන්සේ අප හැම වෙනුවෙන් මහබිනම්මන් කළා. එතකොට පියසෙනහස නොලැබූ ඒ රාහුල කුමාරයාට පණුවිනි වරට පියාණන් දකින්න ලැබුණේ බුදුරජාණන් වහන්සේ සම්බෝධි ලාභයෙන් පස්සේ, වර්ෂයකට පමණ පස්සේ. කපිලවස්තුපුරයට වැඩම කළ අවස්ථාවේදී, කපිලවස්තුපුරයට වැඩම කරලා නිග්‍රෝධ නම් වූ ඒ ආරාමයේ, ශාක්‍යයන්ගේ ආරාමයේ වැඩවාසය කරන අතරේක දවසක් බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජතුමාගේ මාලිගාවට වැඩම කළා. වැඩම කරලා පැනවුණු අස්නේ හිඳගත්තා. රාහුල මාතාව යශෝධරා දේවිය රාහුල කුමාරයාට කියනවා, ඔය ඉන්නේ රාහුල ඔබේ පියා, ගිහිල්ලා දායාද ඉල්ල ගන්න. ඉතින් රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා, මහණ ඔබේ සෙවණැල්ලක් සෙවණත් මට සැපයි කියමින් පිළිබස් දොඩන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයට ආපසු වැඩම කරන්න පිටත් වෙන අවස්ථාවේ රාහුල කුමාරයාත් පිටිපස්සෙන් එනවා. මහණ මගේ දායාදේ දෙන්න, මහණ මගේ දායාදේ දෙන්න කිය කියා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩියට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කියනවා, එහෙනම් සාරිපුත්‍ර රාහුල කුමාරයා පැවිදි කරන්න. ඒවෙනකොට සාමණේරයන් පැවිදි කිරීම පිළිබඳ ශාසනික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ඉතින් ගාරිසුත් සාන්නාසයන් කොහොමද ස්වාමීනි මම රාහුල කුමාරයා පැවිදි කරන්නේ? ඔන්න බුදුරජාණන් ශ්‍රේසරේ විනය නීතියක් වශයෙන් පැනෙව්වා. ඒ අවස්ථාවේ සංඝයා වහන්සේලා ඇස් කරලා ධර්ම කතා කරලා මම අනුදැන වදාරනවා සරණ ගමන පාඨය තුන්වරක් කීමෙන් සාමණේරයන් පැවිදි කරන්න කියලා. ඉතින් ඒ ආකාරයට සාරිපුත් ස්වාමීන් වහන්සේ රාහුල කුමාරයාව පැවිදි කළා. ඊළඟට ඒ පැවිදි කර ආරංචිය දැනගත්තු සුද්ධෝදන රජුරෝ බුදුරජාණන් වහන්සේ සෝයාගෙන ඇවිල්ලා වැඳලා එකත් පස්සේ ඉඳගෙන කියනවා, ස්වාමීනි මං එක වරයක් ඉල්ලන්න කැමති. එතකොට බුදුරජාණන් වහන්සේ පිය රජුරවන්ට ඇමතුවේ ගෞතමය කියලා. ගෞතමය තථාගතවරු වරදීමේ සිරිත ඉක්මවලයි සිටින්නේ. නෑ ස්වාමීනි, කැප දෙයක් නිවැරදි දෙයක් මා ඉල්ලන්නේ. එහෙනම් කියන්න ගෞතමය කිව්වා. ඔන්න එතකොට සුද්ධෝදන රජුරෝ කියනවා, භාග්‍යවතුන් වහන්සේ පැවිදි වුණාම මට විශාල දුකක් ඇති වුණා. ඒ වගේමයි නන්ද කුමාරයා පැවිදි වුණාම, රාහුල කුමාරයා පැවිදි වුණාම ඊටත් වඩා දුකක්. ස්වාමීනි පුත්‍ර ප්‍රේමය සිවිසින්දගෙන යනවා. සිවිසින්දගෙන සමසින්දිනවා. සමසින්දගෙන මස්සින්දිනවා. මස්සින්දගෙන නහරසින්දිනවා. නහරසින්දගෙන ඇටසින්දිනවා. ඇටසින්දගෙන ඇට මිඳුළු තුලට හැසී ගැවසී වැදී තිබෙනවා. ඒක නිසා ස්වාමීනි මව්පියන් විසින් නොනුදන්නාලද පුතකු ආර්යයන් වහන්සේලා පැවිදි නොකරනව නම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම කතාවක් කළා. සුද්ධෝදන රජුන් සනසල යවලා සංඝයා වහන්සේලා රැස් කළා. ඊළඟට විනය නීතියක් පනවනවා. මව්පියන් විසින් නොනුදත් දරුවකු පුතකු පැවිදි නොකළ යුතුයි. පැවිදි කළොත් යම් කිසි භික්ෂුවක් දුකුලාවතක් වෙනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ රාහුල කුමාරයා පැවිදි කරලා ශාසන දායාදයේ ධර්ම දායාදයේ දුන්න ආකාරයයි සූත්‍ර රාශියක සඳහන් වෙන්නේ. අඹලට්ටිකා රාහුලවාද, මහා රාහුලවාද, චූල රාහුලවාද, රාහුල සූත්‍රය, රාහුල සංයුත්තය ආදී ධර්ම සූත්‍ර කොටස්වල ඊළඟට සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ ප්‍රමාණිකූලව පියවරෙන් පියවරට අර රාහුල ස්වාමීන් වහන්සේට ධර්ම දායාදය හෙළි කරලා දුන්න ආකාරය වඩාත්ම කවුරුත් වගේ දන්න සූත්‍රයක් තමයි අඹලට්ටිකා රාහුලවාද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩවාසය කරන අවස්ථාවේ රාහුල ස්වාමීන් වහන්සේ ඊට සමීප වූ අඹලට්ටිකා නැමැති තැන කුටියක වැඩවාසය කළා. බුදුරජාණන් වහන්සේ සවස් වරුවේ භාවනා වෙන්න ගිහලා රාහුල ස්වාමීන් වහන්සේ දකින්න වැඩම කළා. වඩින අතරේ ඈතදීම දැකලා රාහුල හාමුදුරුවෝ ඒ ආසනයක් පිළියෙල කළා. පාසේදීමට පැන් බඳුනකුත් ලැබුවා. බුදුරජාණන් වහන්සේ පාසෝදගෙන ඉවර වෙලා පැන් ටිකක් ඉතිරි කළ භාජනයේ රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා, රාහුල පෙනෙනවද මේ භාජනයේ තිබෙන පැන් ටික? එසේ ස්වාමීනි. රාහුල යම් කෙනෙකුට දැන දැන බොරු කියමේ ලැජ්ජාවක් නැත්නම් ඒ අයගේ මහානකම මෙන්න මේ භාජනයේ තියෙන පැන් ටික වගේ ටිකයි කියලා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ පැන් ටික වීසි කළා. වීසි කළ රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා, රාහුල දැක්කද අර පැන් ටික වීසි කරපු හැටි? එසේ ස්වාමීනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා, යම් කෙනෙකුට දැන දැන බොරු කියමේ ලැජ්ජාවක් නැත්නම් ඒ අයගේ පැවිද්දන් අර වීසි කළ දිය ටික වගේ කියලා මහානකමත් ඉවත් කරලයි කියන එක, වීසි කරලයි කියන එකයි ඊළඟට ප්‍රකාශ කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ දිය බඳුන මුණින් නැමුවා. මුණින් නමලා රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා, රාහුලය පේනවද මේ පැන් බඳුන මුණින් නවලා තියෙනවා, යටිකුරු කරලා තියෙනවා? එසේ ස්වාමීනි. අන්න යම් කෙනෙකුට දැන දැන බොරු කීමේ ලැජ්ජාවක් නැත්නම් ඒ අයගේ මහානකමත් යටිකුරු වෙලායි තියෙන්නේ කියලා අන්න ඒ විදිහට ප්‍රකාශ කරලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව උපමාවක් ප්‍රකාශ කරනවා රාහුල ස්වාමීන් වහන්සේට. රාහුල යුදයට ගෙන යන ඇතෙක් යුදභූමියේදී ඉදිරිපා වලින් සටන් කරනවා, පසුපා වලින් සටන් කරනවා, හිසෙන් සටන් කරනවා, දළ වලින් සටන් කරනවා. නමුත් හොඬේ අකුලගෙන ඉන්නවා. එතකොට ඇද්දුව කල්පනා කරනවා, මේ ඇතා තාම ජීවිතේ පරිත්‍යාග කළා නැත. යම් අවස්ථාවක අර ඇතා හොඬේනුත් සටන් කරන්න පටන් ගත්තොත් ඇද්දුව කල්පනා කරනවා, දැන් ඉතින් ජීවිතය පරිත්‍යාග කළා, මේ ඇතාට කරන්න බැරි දෙයක් නැත. අන්න එසේම රාහුල යම් කෙනෙකුට දැන දැන බොරු කීමේ ලැජ්ජාවක් නැත්නම් ඔහුට කරන්න බැරි පාපයක් නැත. එම නිසා රාහුල විහිළුවටවත් බොරුවක් නොකියමි එසේය හික්මිය යුත්තේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ අර කුඩා සාමණේර කෙනෙකුට දෙන මූලික අවවාදයක් උපදේශයක් ඒ අවස්ථාවේ දුන්නා. ඊළඟට ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ නිරන්තර උපදේශත් සහිතව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ගුරුහරුකම් ඇතිව රාහුල ස්වාමීන් වහන්සේ හැඩ ගැසුණු ඇති ඒ ධර්ම සාහිත්‍ය කොටිකුත් තැන්වල සඳහන් වෙනවා. එක සිද්ධියක් තමයි පොඩි රාහුල හාමුදුරුව කරපු වැලි සෙල්ලම. මොකද්ද උදෑසන නැගිටලා වැලි දෝතක් අරගෙන උඩ දැම්මා කියලා සඳහන් වෙනවා. මේ වැලි ඇට ප්‍රමාණයට මට ශාස්ත්‍රුන් වහන්සේගෙනුත් අනිත් සබ්‍රහ්මචාරී සංඝයා වහන්සේලාගෙනුත් අවවාද උපදේශ ලැබේවා කියලා. මේ අවවාද වලට කැමැති ගුණය යන සංඝයා වහන්සේලා කතා කරනවා අහලා බුදුරජාණන් වහන්සේ ත්‍රිපල්ලත්ථනික ජාතක, සිත්‍ත්‍ර ජාතක ආදී ජාතක කතා දේශනා කළ බවත් ජාතක පොතේ එහෙම සඳහන් වෙනවා. ඒ වගේම තවත් ඒ විදිහේ දෙයක් විනය පිටකයේ සඳහන් වෙනවා. රාහුල ස්වාමීන් වහන්සේගේ ශික්ෂාකාමීත්වය, නිහතමානීත්වය පෙන්눔 කරන එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පැනෙව්වා. උපසම්පන්න භික්ෂුවක් අනුපසම්පන්නයින් සමග, ඒ කියන්නේ සාමණේරාදීන් සමග එක වහලයට සායනය නොකට යුතු බව. ඒ නීතිය පැනුවාට පස්සේ කොසමෑනුවර බදිරිකාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක සංඝයා වහන්සේලා පොඩි රාහුල හාමුදුරන්ට කිව්වා, ඇවැත්නි මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේ නීතියක් පනවල තිබෙනවා, ඒක නිසා Tamanට සැතපෙන තැනක් සොයාගන්න කියලා. රාහුල සාමණේරසේ බැලුවා තැනක් නැහැ. අන්තිමට බුදුරජාණන් වහන්සේගේ වැසිකිළියේ එදා රැ ගත කළා, සයනය කළා කියලා කියවෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එළිවෙන යාමේ වැසිකිළියට වඩින අතරේ කවුරු හරි ඉන්නවද කියලා දැනීම වශයෙන් දැන ගැනීමට විනය නීතියක් වශයෙන් තියෙන චාරිත්‍රයක් වශයෙන් කාරණා, එහෙම නැත්නම් උගුර පාදිනවා ගෑරීම. බුදුරජාණන් වහන්සේ කෑරුවාම ඇතුළ හිටිය රාහුල හාමුදුරුවෝත් කෑරුවා, කවුද ඔතන, කවුද ඔහේ ඉන්නේ කියලා ඇහුවා. ඔතන ඉන්නේ කියලා ඇහුවා. මම රාහුල කිව්වා, ස්වාමීනි මම රාහුල, මොකද මෙහෙ මෙතන ඉන්නේ කියලා. ඔන්න රාහුල ස්වාමීන් වහන්සේ විස්තර කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අර විනය නීති සංගය ආරස් කළා, ධර්ම කතාවක් කළා, අර විනය නීතිය ලිහිල් කරා. අනුපසම්පන්න කෙනෙකුට රැ දෙක තුනක් උපසම්පන්න භික්ෂුවක් සමග වැඩවාසය කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ විදිහේ සිද්ධි රාශියක් ඔය රාහුල ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් උන්වහන්සේගේ ශික්ෂාකාමීත්වය, නිහතමානීත්වය පිළිබඳව සඳහන් වෙනවා. දැන් මේ කාලේ නම් ඔය සමහර පොඩි ළමයි නිලතල බඩතල ඇති මව්පියන් ගැන මාන්නය ඇති කරගෙන කවුරුවත් එක පොඩ්ඩක් හරස්ුන හැටිය ඉන්නකො අපේ තාත්තට කියලා හොඳ පාඩමක් උගන්වන්න කියලා එහෙම කියන සිරිතක් තිබෙනවා. නමුත් මේ පොඩි රාහුල හාමුදුරුව අනුන්ගේ පොන් කිරීම, ඒවා අඩුපාඩුකම් පවා තමන්ට පාඩම් කරගත්තා මිසක් බුදුරජාණන් වහන්සේට ගතු කියන්න පැමිණි කරන්න කිසිදාක යබාවක් පේන්නේ නැහැ ධර්ම සාහිත්‍යයේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව හික්ම වූ ආකාරයේ මහා රාහුල වාද සූත්‍රයෙන් විශේෂයෙන්ම හෙළි වෙනවා. ඉතාමත්ම වැදගත් සූත්‍රයක්, භාවනා කරන යෝගීන් යෝගාවචර සංඝයා වහන්සේලාටත්. ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩවසද්දී උදෑසන පිණ්ඩපාතයේ වැඩම කළා. පාසිගුරු අරගෙන රාහුල ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන්ම පිණ්ඩපාතයේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ හැරිලා බලලා රාහුල හාමුදුරන්ට කියනවා, රාහුල යම් තාක් රූපය තිබෙනවා නම් මොන 11 ආකාරයක් එතන දක්වනවා. අතීත, අනාගත, වර්තමාන, තමා පිළිබඳ හෝ අනුන් පිළිබඳ, රළු හෝ සියුම්, පාත් හෝ උසස්, දුර හෝ ළඟ යම් තාක් රූපස්කන්ධයක් තිබෙනවා නම්, රූපයක් තිබෙනවා නම්, එය මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා යථාභූත වශයෙන් නුවණින් දැකිය යුතුයි. එතකොට රාහුල් සාන්නාංශය අහනවා, භාග්‍යවතුන් වහන්සේ, සුගතයන් වහන්සේ රූපය පමණක්ද කියලා. නෑ රාහුල්, ඔන්න බුදුරජාණන් ප්‍රකාශ කරන රූපය වගේම වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන පංචස්කන්ධයම ඒ විදිහට අනාත්ම වශයෙන් නුවණින් දැකිය යුතුයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න පාතේ වැඩම කරනවා. රාහුල හාමුදුරුව කල්පනා කරනවා, භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා මේ විදිහට කමඨහනක් ලැබලා කවුද ගමට පිණ්ඩපාතේ වඩින්නේ කියලා. පිණ්ඩපාතේ ප්‍රතික්ෂේප කරලා ගහක් මුල ඍජුව භාවනාව ඉඳගත්තා, ඉඳගෙන භාවනා කරන්න පටන් ගත්තා. එතකොටම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් ආපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ රාහුල හාමුදුරුව දැකලා කියනවා, ඒත් පොඩි උපදේශයක් දුන්නා, රාහුල ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය හොඳට වැඩුව කල්ලි වහුල වශයෙන් පුරුදු කළ කල්ලි මහත්ඵල මහා නිසංස වෙනවා කියලා. ඉතින් ඊළඟට රාහුල ස්වාමීන් වහන්සේ මුළු හවස් වරුවම භාවනා කළා. හැන්දෑවේ බුදුරජාණන් වහන්සේ දකින්න ගිහිල්ලා වැඩලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි ආනාපාන සති භාවනාව මහත්ඵල මහා නිසංස වන්නේ කොයි විදිහට වැඩුවාමද? ඔන්න එතන බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා ආනාපාන සතියේ පූර්ව භාග වශයෙන් වැඩිය යුතු භාවනා රාශියක් දක්වනවා. ඒක මේ යෝගාවචරීන්ට හොඳ පාඩමක්. ඔය ආනාපාන සතියෙම එක පාටම ආරම්භ කරන ඇතැම් අය ගිහිල්ලා හිර වෙන නිසා. එතෙන්දී පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමන්ගේ ශරීරයේ තිබෙන ඒ ධාතු හතර පිළිබඳව, ධාතු මනසිකාරය පිළිබඳව කමඨහනක් වශයෙන් දෙනවා. රාහුල, මේ ශරීරයේ යම් ගොරෝසු රළු තද කොටස් තිබෙනවා නම් කෙස්ලොම්නිය දත්තාදී එතන අසුචි දක්වා වූ කොටස් 19ක් තිබෙනවා. පසු කාලීනව දැන් මෙතන සූත්‍රාගතව තිබෙන්නේ කොටස් 31යි. පසු කාලීනව කිස්මොල කියන එකත් එකතු කරලා 20ක් හැටියට දක්වනවා. ඉතින් ඒ 19ම ඒ ආධ්‍යාත්මික පටවි ධාතුවයි. ඊළඟට බාහිර පට ධාතුව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. බහැර තිබෙන ඒ තද ඒ ද්‍රව්‍ය ආදිය යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් වේද, තමා පිළිබඳ වූ පටි ධාතුවක් වේද, බාහිර පටවි ධාතුවක් වේද, එය හුදෙක් පටවි ධාතුවමයි. අන්න ඒක නිසා මේ මම නොවේමි, මේ මගේ ආත්මය නොවේ කියලා යනුවෙන් මේ විදිහට නුවණින් දැකිය යුතුයි කියලා ඒ පළමුවෙනි උපදේශ දෙනවා. ඊළඟට ඒ විදිහටම පටවි ධාතුව වගේම අනිත් ඒවා මේ පින්නතුන් සලකා ගන්න මේ කාරණ ගැන අපි සවිස්තරව කියලා තියෙන නිසා, ධාතු මනසිකාරය ගැන, ආපෝ ධාතුව පිළිබඳවත්, ශරීරයේ ආපෝ ධාතු කොටස් අර පිප්සෙම් කියලා මුත්‍රා ආදිය ආධ්‍යාත්මික ආපෝ ධාතු හැටියට දක්වලා ඒ දියාරු ස්වභාවය ඇති දේවල්, බාහිරව තිබෙන ආපෝ ධාතු, ඒ දෙකම එකක් හැටියට සලකලා එය ඊළඟට තනිකරව හුදු ආපෝ ධාතුවමයි, ඒ මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. ඒ විදිහටම තේජෝ ධාතුවත් ශරීරයේ උෂ්ණයට අදාළ කොටස්, බාහිරව තිබෙන ගින්න ආදිය, ඊළඟට වායෝ ධාතුවත් ශරීරයේ ආශ්වාස ප්‍රශ්වාස ඉහළට පහළට යන වාත ආදිය, ඒවත් බාහිර වායෝ ධාතුවත්, ඊළඟට අමුතුවෙන් තියෙන එතන ආකාශය පිළිබඳවත් ශරීරයේ තිබෙන ආකාශ ධාතුව හැටියට දක්වන්නේ, කන්වල නාස්වල තියෙන සිදුරු, ශරීරයේ ඒ ආහාර රඳන වඩවැල්වල තුල තිබෙන මේ සිදුරු ආදිය, ඒවා තමයි ආධ්‍යාත්මික ආකාශ ධාතුව. බාහිර ආකාශ ධාතුව හිතා ගන්න පුළුවන්. ඒකත් අර විදිහටම මේ මගේ නොවේ කියලා විඥානාත්ම වශයෙන් සලකන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට එතන ධාතු මනසිකාර්ය ආකාශ ධාතුවත් සමගම එතෙන්දී ඒ භාවනාව එතෙන් කියලා පෙන්නනවා. ඊළඟට තවත් අමුතුම භාවනාවක් එක්කම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. සාහුල, පඨවි සම භාවනාව වඩන්න. පඨවි සම භාවනාව කියලා කියන්නේ තමා පඨවියට සමාන කරලා. ඒක අමුතුම භාවනාවක්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දේශනාවලත් ඔක සඳහන් වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කල්පනා කරන්න, පෘථිවිය තමා පිට හෙළු පිරිසිදු දේත් අපිරිසිදු දේත් ගැන වෙනසක් කරන්නේ නැහැ. කෙනෙක් අසුචි මල මුත්‍ර කෙලසෙම් තුට ආදී පෘථිවිය දැම්මත් පෘථිවිය ඒ ගැන ලැජ්ජාවක් කලකිරීමක් ඇති කරගන්නේ නැහැ. අන්න එසේම පෘථිවියේ ඒ ස්වභාවය අනුව තමනුත් ඒ පෘථිවිය වගේම උපේක්ෂාව ඇති කරගන්නේ. එතකොට අර මනාපමනාප ස්පර්ශ පිළිබඳව හිත කනස්සල්ලටපත් වෙන්නේ නැtei, ඒවා සිත දැඩිව ග්‍රහණය කරන්නේ නැtei කියලා අන්නේ පටවි සම භාවනාව. ඒ වගේම ආපෝ සම, අර විදිහටම ශරීරයේ තිබෙන ආපෝ ධාතුව ගැන හිතලා අර ඒ නැති ඉච්චලා ඒක ගැන සම කළා කරාට පස්සේ දැන් කියන්නේ ජලයත්, ජලයේ පිරිසිදු දේ හේතුවත් අපිරිසිදු දේ හේතුවත් ජලය, ඒ ගැන ඒකේ අමුත්තක් පෙන්වන්නේ නැතුව වගේ තමනුත් තමන් ජලය කියලා හිතා ගන්නවා. මෙතන පටවි සම කියලා කියන්නේ තමන් පෘථිවිය කියලා හිතා ගන්නවා. ඇයි අර ඉස්සෙල්ලා කිව්වනේ තමන්ගේ ඇතුළත තියෙන පෘථිවියත් බාහිර තියෙන පෘථිවියත් පුදු පටවිය ධාතුවම බව, ඒක තර්කානුකූලවත් ගන්න පුළුවන්. ඊට පස්සේ ආය ආධ්‍යාත්මික බාහිර ભેදයක් නැතුව කල්පනා කරනවා. ඊළඟට ආදර්ශයේ වශයෙන් ගන්නේ බාහිර සිත්පිත් නැති පඨවි ධාතුව, සිත්පිත් නැති ආපෝ ධාතුව, සිත්පිත් නැති තේජෝ ධාතුව, සිත්පිත් නැති වායෝ ධාතුව, සිත්පිත් නැති ආකාශ ධාතුව. අන්න ඒ විදිහට හැසිරෙන්නේ කියන එකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ හිත උපේක්ෂාවට ගන්න ක්‍රමයක් ඒක. පෘථිවිය ආදී ඊළඟට ගින්න ඕනෑම දෙයක් දවනව පිරිසිදු අපිරිසිදු ભેදයක් නැතිව, වාතය ඕනෑම දෙයක් හමනවා ඒ හොඳ හෝ දුගඳ හෝ සුගඳ, ඒ විදිහට ඒ හතර ගැන මේ පිනතුන් කෙටියෙන් සලකා ගන්න. ආකාශය ගැන විශේෂයෙන් කියන්නේ ඒක අමුතු දෙයක්. ආකාශය කොතනකවත් පිහිටලා නැතුව වගේ අන්න ඒකත් තමනුත් අර කොතනකවත් අල්ලගෙන නැහැ. ඉතින් ඕක තවදුරටත් අර හිතේ තියෙන මේවා තමන්ගේ ශරීරය පිළිබඳව තණ්හාව ආදීන තණ්හාමාන ආදී නැති වෙන්න ආත්ම දෘෂ්ටි නැති වෙන්න ඒ කරන භාවනාවක් වශයෙන් එතන දක්වලා තිබෙන්නේ. ওই විදිහට අර එන්නේ එතකොට ඒ දෙවෙනි පියවර. තව තුන්වෙනි පියවරකුත් දක්වනවා බුදුරජාණන් වහන්සේ. රාහුල මෛත්‍රී භාවනාව වඩන්න, ද්වේෂය නැති කරගන්න. කරුණා භාවනාව වඩන්න, හිංසාව නැති කරගන්න. මුදිතා භාවනාව වඩන්න, අරති කියලා කියන ශාසන ප්‍රතිපත්තිය පිළිබඳ නොඇල්ම නැති කරගන්න මුදිතාව. උපේක්ෂා භාවනාව වඩන්න, පටිඝය දැඩිව යමක් පිළිබඳව දැඩිව නැවත නැවත ද්වේෂ වශයෙන් හැපීම නැතර කරගෙන උපේක්ෂාවට ගන්න උපේක්ෂා භාවනාව. ඊළඟට ඒ වගේම අසුභ භාවනාව වඩන්න, රාගය නැති කර ගැනීමට. අනිත්‍ය සංඥා වඩන්න, අස්මිමානය මුලින් උපුටා ගැනීමට. ඔන්න එතකොට ඒ පියවරක් කිව්වා. ඔන්න ඊළඟට ඒකටත් පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ අන්තිමටම ආනාපාන සති භාවනාව ප්‍රකාශ කරේ. අන්න එතෙන්දී ආන අවසාන වශයෙන් ආනාපාන සතිය 16 පියවරක්ම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ විදිහට එයින් අපිට පේන්නේ ඒ විදිහට අර පරිවාර සහිතව ආනාපාන සතිය වැඩිම තුලින් තමයි ඒ මහත්ඵල මහානිසංස වන්නේ අවසාන කරන්නේ මේ සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ආනාපාන සතිය වැඩුව කෙනෙකුටගේ අවසාන හුස්ම පවා අන්තිම ආස්වාද ප්‍රස්වාස පවා දැනුවත්ව නැති වෙලා යනවා. අන්තිම හුස්ම පවා දැනුවත් සිහි ඇතිවම නැති කර ගන්න පුළුවන් කියලා ඒ 16 පියවරවල අපි මේ අවස්ථාව විස්තර කරන්නේ නැහැ. ඊට කලින් අපි යම් යම් දේවල් මේවා ගැන කියලා තියෙන නිසා. ඉතින් ඔන්න ඔය විදිහට ආනාපාන සති භාවනාව මහත්ඵල මහානිසංස කර ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ සවිස්තරව රාහුල ස්වාමීන් වහන්සේට පෙන්වා දුන්නා. ඊළඟට ඒ වගේම බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම රාහුල ස්වාමීන් වහන්සේට අවවාද අනුශාසනා කළ ගාථා පන්තියකුත් සඳහන් වෙනවා සූත්‍ර නිපාත නැමැති ග්‍රන්ථයේ රාහුල සුත්ත නමින්. ඒ රාහුල සූත්‍රයේ කියවෙන හැටියට බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා, මා හිතනවා නිතර ඇසුරු කිරීම නිසා නුඹ තමන්ගේ උපාධ්‍යායන් වහන්සේට නිගරු කරන්නේ නැත, අවමන් කරන්නේ නැත කියලා එතන බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හඳුන්වන්නේ උක්කාධාරෝ මනුස්සාණං. උක්කාධාරෝ මනුස්සාණං කියන්නේ මිනිස්සෙයින්ට ආලෝක පන්දමක් පෙන්눔 කරන්නා වූ, ප්‍රඥාව තුළින් ආලෝකය දෙන්නා වූ කෙනෙක් හැටියට බුදුරජාණන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අවස්ථාවේ හඳුන්වන්නේ. රාහුල හාමුදුරුවෝ කියනවා, එසේ ස්වාමීනි මම මගේ උපාධ්‍යායන් වහන්සේට නිකරු කරන්නේ නැහැ, මම නිතරම උන්වහන්සේට ගරු කරනවා කියලා. ඔන්න ඊළඟට තවත් ගාථා පෙළකින් බුදුරජාණන් වහන්සේ තවදුරටත් රාහුල ස්වාමීන් වහන්සේට හික්මෙන ආකාරය පෙන්눔 කරනවා. රාහුල, ඒ ප්‍රිය ස්වરૂපය ඇති පංචකාමයන් අතහැරලා ශ්‍රද්ධාවෙන් පැවිදි වුණාට පස්සේ දුක් කෙලවර කිරීමේ පරමාර්ථය ඉස්මතු කරගන්න, ඊළඟට කල්යාණ මිත්‍රයෙන් ඇසුරු කරන්න, විවේක නිහඬ සෙනසුන් වල වාසය කරන්න, ඊළඟට පමණ දෙන ආහාර ගන්න, ඒ වගේම චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යයන් කියන සිව්පසය පිළිබඳව තණ්හාව දුරලන්න, රාගයට උපකාර වන්නා වූ රාගය හා සම්බන්ධ වූ නිමිති වර්ජනය කරන්න, සුභ නිමිති රාගය ඇතිවෙන්නා වූ සුභ නිමිති වර්ජනය කරන්න, අසුභ භාවනාවෙන් සිත එක්තැන් කරගෙන සමාධිමත් වන්න, ඊළඟට අනිමිත්ත සමාධිය. අනිමිත්ත සමාධිය කියලා කියන්නේ අනිත්‍යතාව ගැඹුරින් මෙනෙහි කිරීම තුළින් නිත්‍ය සංඥාව මැකී ගිහිල්ලා අනිමිත්ත කියන එක මතුවෙනවා, නිමිති නැතිසන ස්වභාවය. අනිමිත්තත් අනිමිත්ත සමාධියත් වඩන්න. අනිමිත්ත සමාධිය වැඩිම තුළින් මානය දුරු කරන්න, අස්මි මානය දුරු කරන්න. අස්ම මානය දුරු කිරීමෙන් අවසානයේ ඔබ දුක කෙලවර කරන්නකු වෙනවා කියලා අන්න ඒ ගාථා කීපයේ බුදුරජාණන් වහන්සේ නිතිපතා රාහුල ස්වාමීන් වහන්සේට කළ බව පොතපතේ සඳහන් වෙනවා. ඒක හඳුන්වන්නේ අභින්නෝවාද. අභින්න කියන්නේ නිතිපතා කළ අවවාදයක් හැටියට. ඒකට එක පැත්තකින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට උපාධ්‍යායන් වහන්සේ වශයෙන් උපදෙස් දෙනවා. ඒ එක්කම බුදුරජාණන් වහන්සේත් අර තමන්ගේ පුත්‍රයාගේ ශාසන හුරතලයේ දකිනවා අන්න අර ඒ උපදේශ තුලින්, ඒ උපදේශ දීම තුලින්. ඉතින් ඒ විදිහට රාහුල ස්වාමීන් වහන්සේගේ ඇතුළත දියුණුව ගැන නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ සෙවිල්ලෙන් සිටි බව අපට පැහැදිලිව ප්‍රකාශ කෙරෙනවා. මේ සම්බන්ධයෙන් දැක්වෙන අවසාන සූත්‍රය තමයි චූල රාහුලවාද සූත්‍රය. චූල රාහුලවාද සූත්‍රයේදී මෙහෙමයි කියවෙන්නේ, එකේ බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතේ වළඳලා ඉවර වෙලා දවල් වරුවේ රාහුල ස්වාමීන් වහන්සේට කියනවා, රාහුල ඔය නිසීදනය ගන්න, අපි යමු අන්ධවණයට දිවා විහාරය සඳහා. දිවා විහාරය කියලා කියන්නේ පින්වතුනි අතීතයේ සංඝයා වහන්සේලාගේ සිරිතක් තිබුණා. දානීය වැළඳීමෙන් පස්සේ ඒ උෂ්ණ දවල් කාලයේ භාවනාන් යෝගීව බොහෝ විට ගසක් මුල එලිමහනේ භාවනාන් යෝගීව වාසය කරනවා. ඒකටයි දිවා විහරණය කියලා කියන්නේ. පොර දිවා විහරණය සඳහා අපි යමු අන්ධවණයට කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් රාහුල ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. ඒ අවස්ථාවේ ධර්මයේ පොතපත ඒ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට නොඑක් දහස් ගණන් දේවතාවෝ අද භාග්‍යතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට අරහත්ත්වය දක්වා කර්මස්ථාන දෙනවා ඇතේ කියන ඒ ආරංචිය ගිහිල්ලා දේවතාවුනුත් බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ ගමන් කළා කියලා කියවෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්තිමණයට වැඩම කරලා ගසක් මුල පැනවන ලද ආසනිය වැඩ වුණා. රාහුල ස්වාමීන් වහන්සේ ඊළඟ වැඩ ඉඳලා වන්දනා කරලා ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහටයි එතෙන්දී ඒ ධර්ම උපදේශ දෙන්නේ. රාහුල මේ ඇස නිත්‍යද අනිත්‍යද ප්‍රශ්නෝත්තර වශයෙන් මෙතන කෙරෙන්නේ මේ දේශනාව. රාහුල ඇස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන්. යමක් අනිත්‍ය නම් එය සැපද දුක්ද? දුකයි ස්වාමීනි. යමක් දුක නම් වෙනස් වෙන ස්වභාවය ඇති නම් එය මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි කියලා ගැනීම සුදුසුද? නැතමය ස්වාමීනි. ඊළඟට ඒ විදිහට මහානවා රූපය පිළිබඳ, රූපයන් පිළිබඳව, ඇහැට එන ගොදුරුවන අරමුණු පිළිබඳව, රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් එය සැපද දුක්ද? දුකයි ස්වාමීනි. යමක් දුක් ස්වභාවය නම් වෙනස් වෙන ස්වභාවය ඇත්තේ නම් එය මමිය මාගේ කියලා ගැනීම සුදුසුද කියලා ඔන්න ඔය විදිහට මේ පින්නතර සලකා ගන්න පුළුවන්. එතකොට එතන ඇස පිළිබඳවත් රූපය පිළිබඳවත් ඇසත් රූපයත් නිසා ඇති වෙන චක්කු විඥාණය පිළිබඳවත් චක්කු විඥාණය ආශ්‍රයෙන් ඇති වෙන චක්කු සංපස්ස කියලා කියන ඇස පිළිබඳ ස්පර්ශය ඒකත් චක්කු සංපස්සයත් ඊළඟට චක්කු සංපස්සය නිසා ඇතිවන යම් තාක් ඇති වෙනවා නම් වේදනාවල් වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං කියලා කියන මේ අසත් රූපියක් ගැටීම නිසා දැන් මෙතන ගැඹුරු විදර්ශනාවට එන්නේ අසත් දැන් ওই සලායතන නිරෝධ කියලා කියන தත්වයයි අපි පෙන්눔 කරන්නේ නිවන හැටියට මේ ආයතන 6 නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීමයි නියම නිවන. ඉතින් මෙතන බුදුරජාණන් වහන්සේ සලායතනය පෙරටු කරගෙනයි මෙතෙන්දි මේ දේශනාව පවත්වන්නේ, මේ අනුශාසනාව පවත්වන්නේ. පළමුවෙන්ම ඇස ගැන ඒ අනිත්‍යතාව වෙනස් වෙන ස්වභාවය, එහි අනාත්ම ස්වභාවය රාහුල ස්වාමීන් වහන්සේට ඒත්තු ගැන්වුවා. ඊළඟට ඒ වගේම රූපයන් පිළිබඳවත් ඊළඟට ඇසත් රූපයක් නිසයි ඇස පිළිබඳ විඥානය ඇති වෙන්නේ. මේක කොතනකවත් තැන්පත් කළ තියෙන දෙයක් නෙමෙයි මේ විඥාණය. එතනමයි මේ ධර්මයේ ගැඹුරම කොටස. අසත් රූපයක් නිසයි එතන ප්‍රතිත්‍ය සමුප්පාණ කියලා කියන්නේ ඒකයි. අසත් රූපයක් නිසයි අස පිළිබඳ විඥාණය ඇති වෙන්නේ. එතකොට ඒ ඊළඟට ඒ කාරණා තුන මේක තු කළ ගතු තැන කෙනෙක් ඒ විඥාණය තුලින් අස වෙන් කර ගන්නවා, රූපය වෙන් කර ගන්නවා. එතන ඉඳලා තියෙන්නේ ස්පර්ශය පිළිබඳ කතාවක්. චක්කු සම්පස්ස. ඇසේ රූපය ගැටෙනවා කියන අදහස එනවා. එතකොට ඒ චක්කු සම්පස්සයත් බුදුරජාණන් වහන්සේ අර විදිහටම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් රාහුල ස්වාමීන් වහන්සේට හේතු ගන්වනවා. ඊළඟට ඒ විදිහට චක්කු සම්පස්සය තුලින් නැති වෙන යම් තාක් වේදනාවක් නැති වෙනවා නම්, යම් තාක් සංඥාවක් නැති වෙනවා නම්, යම් තාක් සංස්කාර ඇති වෙනවා නම් චේතනා ආදී වශයෙන් යම් තාක් විඥානයක් අවසාන වශයෙන් මේව එකතු වෙලා ගොඩවල් පහකට වැටෙනවා. මේක ටිකක් ගැඹුරු කාරණයක්. මේ භාවනා ගැන යමක් දන්න පින්නතුන්ට එකපාරට තේරුම් ගන්න පුළුවන් ඇති. අනිත්‍යයට අමාරු වෙන්න පුළුවනි. මෙතන ඉතාමත්ම ගැඹුරු කොටසක්. මොකද පටිච්චසමුප්පාදය හා සම්බන්ධයි. සාමාන්‍ය ලෝකයේ හිතන චින්තන ක්‍රමය නෙමෙයි මෙතන තියෙන්නේ. අමුතුම දෙයක්. එතකොට ඒ අසත් රූපيات පිළිබඳ යථා තත්ත්වයේ අනුබෝධය නිසා, ඒ කියන්නේ ඒවා අනිත්‍ය බව නොසලකා නිත්‍ය හැටියට ගැනීම නිසා, ඒ නිසයි විඥානයක් ඇති. අසත් රූපيات නිසා විඥානය ඇති වෙනවා. විඥානය කියලා කියන්නේ ඒ දෙක වෙන් කර ගන්නවා. ඒ වෙන් කර ගැනීම, වෙන් කරගත්තු බව අමතක වීමෙන් අසත් රූපيات විඥානයක් කියන තුන එකක් හැටියට ගැනීම ස්පර්ශයයි. එතකොට ඒ ස්පර්ශය එතන ඉඳලා තියෙන්නේ. ස්පර්ශය නිසා වේදනාව, වේදනාව ඊළඟට වේදනාව තුලින් සංඥාව, වේදනාව හඳුනා ගැනීමේ ප්‍රයත්නය තුලින් සංඥාව, ඊළඟට සංඥාව තුලින් තමන් ඇතුළත වෙන ක්‍රියාකාරී ස්වභාවය තමයි පෞද්ගලික වගේ කෙරෙන ක්‍රියාකාරී ස්වභාවයයි සංස්කාර වශයෙන් සැඳෙන කර්ම රැස් වෙන්නේ තේ අවස්ථාව සංස්කාර. ඊළඟට විඥාණය කියලා කියන්නේ ඒව ඔක්කොම තැන්පත් වුණාට පස්සේ මේ මගේ හිතයි මේ මගේ ඒව ඔක්කොම තැන්පත් වෙනවා අන්තිමට විඥාණය හැටියට. ඒක අර පංච උපාදානස්කන්ධය කියන්නේ ඒ ගොඩවල් පහට එකතු වෙනවා. මේ ආයතන හය තුලින් කරන නිෂ්පාදන ගිහිල්ලා එකතු වෙලා පෙරිලා ඒවා තුලින් තමයි මේ අපි මේ පංච උපාදානස්කන්ධය කියන එක හදාගන්නේ සංසාරේ. එතන ඉතාමත්ම ගැඹුරු කාරණයක්. මේ ආයතන එක් එක් ආයතන ගැන ඔය ධර්මතාවමයි බලපවත්වන්නේ. මේවායේ අනිත්‍ය ස්වභාවය අමතක කරලා ඇස තියෙන තැන කූණ්‍යයක් ගහලා රූපය තියෙන තැන වෙනම කූණ්‍යයක් ගහලා මේක නිසා ඇති වෙන මේ විඥාණය මේක දැඩිව අරගෙන ආත්මය හැටියට එතන ඉඳලා ස්පර්ශයක් මා ස්පර්ශ කරනවා ඒ විදිහට හැඟීමක් ඇති කරගෙන ඊළඟ ස්පර්ශය තුලින් දුක් හෝ සැප හෝ නොදුක් නොසුව වශයෙන් වේදනාවල් ඇති කරගන්නවා. වේදනාවල් හඳුනා ගැනීම තුලින් විවිධ සංඥාවල් නිමිති ඇති කරගන්නවා. ඊළඟට ඒවා ඒ සංඥා නිමිති අනුව ක්‍රියාකාරී වීමෙන් මුලාව තුලින් සංස්කාර රැස් කරගන්නවා. ඒ සංස්කාර සියල්ලම ඊළඟට විඥාන මායා මායාත්මක මේ විඥානේ තමන් හිතන ඒව තැන්පත් කරගෙන තිනවා කියලා තැන්පත් කරගන්නවා. ඒව මගේ මමයි මාගේ කියලා. ඉතින් මේ විදිහට තමයි මේ අල්ලාගත්තු ගොඩවල් පහ. එහෙම නැත්නම් අල්ලා ගැනීම ගොඩවල් පහ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඉතින් මෙතෙන්දී බුදුරජාන් වහන්සේ ඇස පිළිබඳව කිව්වා වගේ, රූපය පිළිබඳව කිව්වා වගේ, ඇස පිළිබඳ විඥාණය ගැන කිව්වා වගේ, ඇස පිළිබඳ චක්කු සම්පස්ස කියලා කියන ඇස පිළිබඳ ස්පර්ශය ගැන කිව්වා වගේ, ඇස පිළිබඳ ස්පර්ශය නිසා ඇති වෙන වේදනා සංඥා ගැන කිව්වා වගේම අනිත් ආයතනයන් ගැන කනත්, ශබ්දත්, නැහැයත්, ගඳ සුවඳත්, දිවත් රසත්, කයත් ස්පර්ශයත්, අවසාන වශයෙන් මනසත් ධර්මයක්. එතන තමයි ගැඹුරුම තැන. මනසත් ධර්මය. මෙතන ධර්ම කියන වචනය මේ පින්නතුන්නම් හිතන්න පුළුවන් ඔය ධර්මය කියනකොට මේ අපේ සද්ධර්මය. නමුත් පින්නතුනි මේ සූත්‍ර දේශනා ආදී මේ බෞද්ධ දර්ශනයේ මේ ධම්ම කියන වචනේ අර්ථ රාශියකින් යෙදෙනවා. සලායතනය පිළිබඳව මේ ආයතන හය ගැන කියනකොට ඇසට රූපය වගේ මනසට ධර්ම. මනසට එන අරමුණු හඳුන්වන්නේ ධම්ම නාමයෙන්. මනසට එන අරමුණු තමයි ධම්ම නාමයෙන් හඳුන්වන්නේ. ඉතින් මෙතෙන්දී අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රාහුල ස්වාමීන් වහන්සේට අහනවා, මනස නිත්‍යද? නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන්. යමක් අනිත්‍ය නම් ඒ සැපද දුක්ද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක් සහිත නම් වෙනස් වෙන ස්වභාවයක් ඇතිනම් එය මෙය මගේ, මෙය මම වෙමි, මෙය මගේ ආත්මය වෙමි කියලා ගැනීම හරිද රාහුල? එතකොට රාහුල් සාන්නාංශ කියන එක එසේ නොවේ ස්වාමීනි. එසේම මනස ගැන කිව්වා වගේම අර කියාපු ධම්ම දැන් මෙතන තේරුම් ගන්න ඕනේ. ධම්ම කියන්නේ අරමුණු, හිතට එන අරමුණු. හිතට එන අරමුණු නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒ සබද දුක්ද? දුකයි ස්වාමීනි. යමක් දුක නම් වෙනස් වෙන ස්වභාවය ඇතිනම් මේ මමයි මාගේ කියලා ගැනීම හරිද නැතේ කියලා ඉන්න රාහුල් සානසෙත් දෙත් පිළිතුරු දෙනවා. ඉතින් වයින් පෙන්නුම් කරන්න යන එතෙන්දි තමයි ගැඹුරුම කොටස එන්නේ. මොකද මේ සිතට එන අරමුණු ගැන සාමාන්‍ය ලෝකයා හිතන්නේ අරමුණු වෙනම තිබෙනවා අපි හිතනවා කියලා. නමුත් ධර්මයේ තිබෙන ගැඹුරුම කොටස තමයි ධම්මපද ගාථාවෙත් පළමුවෙන් කියවෙන්නේ, අපි බොහෝ අවස්ථාවල මතක් කරන්නේ විවිධ දේශනාවල මේ මාතෘකාවට අදාළව. ධම්මපද ගාථාව තමයි මේ ධර්ම සාහිත්‍යයේ ආරම්භයක් අවසානයක්. ඒ කිව්වේ ඒ ධම්මපද මුල් ගාථා දෙකේ කියවෙන මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියන ඒ සිද්ධාන්තය තුලින් තමයි බුදුරජාණන් වහන්සේ දක්වන මේ පටිච්චසමුප්පාදී තාමත්ම ගැඹුරු කොටස මතුවෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනස පෙරටු වෙනවා ධර්මයන්ට. නමුත් ලෝකයාගේ ආකල්පය මේ පින්වත්නි මම හුණත් හිතල බලන්න. අපි යමක් ගැන හිතන්නේ ඒ දෙයක් තිබෙන නිසානේ. දෙයක් තිබෙනවා කියලා අපි ඉස්සෙල්ලා ගන්නවා ගැන්මක් ග්‍රහණයක්. ඊට පස්සේ තමයි ඒක ගැන හිතන්නේ. හිතනව පමණක් නෙවෙයි ඒ ගැන විතර්ක කරනවා. විතර්ක ප්‍රපංච බවට පත් වෙනවා. ප්‍රපංච බවට පත් වෙලා අන්තිමට Taman මුලාවටත් පත් වෙනවා. මේක බොහෝ විට අත්දකින්න පුළුවන්. ඇතම් කෙනෙක් ඔය අතීතය තුල අතරමං වෙන හැටි කොහෙද ගිහින් ඉන්නේ කියලා සමහර විට අඟ හොල්ලලා අහන්න වෙනවා. හිත අතීතේ. අන්න එතකොට තමයි අවදි වෙන්නේ. ඒ විදිහට අතීතයේ ගිහිල්ලා රැඳෙන්නේ අර අතීතයේ ගත්තු නිමිත්ත. අතීතයෙන් ගත්තු නිමිත්ත. ඒක දන්නේ නැහැ අතීතයකක් බව. ඒ කියන්නේ මුලා වෙලා ඒක දෙයක් කරගෙන. ඒක දෙයක් කරගෙන. ඒක තිබුණා නැති වුණා. නමුත් අපි ඒක දෙයක් කරගෙන ඊළඟට ඒක තුල ඉර වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අනාගතේ. නිකුත් අපේ සැලසුම් නිසා අපි අනාගත නිමිත්තක් කල්පනාවේ වැටිලා ඉන්නවා. නිකට අද්දසාගෙන. සාමුතු ලෝකෙක. අන්න එතනත් ඒ අපි හිතනවා මේ අනාගතේ තාම ආවේ නැති දේ තිබෙනවා කියලා. ඔන්න ඒක තමයි ලෝකයා තුල තිබෙන ගැඹුරුම. එහෙම නැත්නම් ඊටාමත්ම බරපතලම මිත්‍යා. ඉතින් ඒ ලෝකයා හිතන්නේ ධම්ම කලින් තිබෙනවා මනසයි පස්සේ ඇවිල්ලා ඒක තේරුම් ගත්තේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක අනිත් පැත්තට හරවනවා. මනෝ පුබ්බංගම ධම්ම. මනසයි පෙරටු වෙන්නේ ධර්මයට, ධර්මයන්ට. ධර්මයේ නෙවෙයි පෙරටු වෙන්නේ, මනසයි පෙරටු වෙන්නේ. ඊළඟට තව ටිකක් කියවෙනවා. මනෝ සෙට්ටා. මේ දෙක අතරින් මනසයි ශ්‍රේෂ්ඨ. මොකද මනසයි ශ්‍රේෂ්ඨ කියලා කිව්වේ? මනෝමය. ඒ ධම්මා කියලා කියන, එතන ධම්මා කියන එක තේරුම් ගන්න ඕනේ අන්න අර කියාපු අර්ථයෙන්. දැන් බොහෝ දෙනා ආව තෝරන්නේ වෙන විදියටයි. නමුත් මෙතන අපි කිව්වා මෙතන මේ ධම්මා කියන එක තෝරන්න ඕනේ අන්න මනසට එන අරමුණු කියන අර්ථයෙන්. ඒ මිසක් වෙන ධර්ම නෙවෙයි. කුසල අකුසල ධර්ම ආදී නෙවෙයි. මනසට එන අරමුණු. ඒක කුසල් වෙන්නත් පුළුවන්, අකුසල් වෙන්නත් පුළුවන්. ඒක වෙනම දෙයක්. කානුසංගික දෙයක්. නමුත් මූලික සිද්ධාන්තය ඒ ගාථා දෙකේම කියවෙන්නේ මේ පින්තුන් කවුරුත් දන්නවා ධර්මය ගැන යමක් දන්නා. මේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියන එකේ මුල් ගාථා දෙකේම තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි කුසල අකුසල ආදී කර්ම වල බැඳෙන්නේ. ඉතින් ඒ මනස පෙරට වෙනවා. ඒ වගේම මනස අර දෙක අතරින් ශ්‍රේෂ්ඨයි. තුන් වෙනවා කියනවා මනෝමයා. ඒ කියන්නේ ධර්මයන් ඒ හිතෙන් හිතාගත්තු අරමුණු ඇති උනේ කොහෙන්ද? මනසින්මයි. මනසින්ම ඇති කරගත්තේ. ඔන්න ඔතනයි අපි හිත හිර වෙලා ඉන්නේ. හිතෙන්ම ඇති කරගත්තු දේවල් බව නොදැනීමෙනුයි අපි ඒවා දෙයක් හැටියට හිතාගෙන එතන අතරමං වෙලා සංසාරෙ දිගින් දිගට යන්නේ. ওই ටිකයි බුදු කෙනෙක් මතු කරලා දෙන්නේ. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමයා. එතකොට ඒවා නොතේරෙන්නේ මොකද? අර ලෝකයාගත්තු නිත්‍ය සංඥාව නිසා. මනසත් නිත්‍යයි, ධර්මයනුත් නිත්‍යයි කියලා ඒ විදිහට ගත්තු නිත්‍ය සංඥාව තුලින්. නමුත් හිතවිල්ලක් කියන එක ඇති වෙනවා නැති වෙලා යනවා. නමුත් ඒක පිළිබඳව අර යම් මතක සටහනක් කියලා අපි කියන්නේ. ඒ විදිහේ දෙයක් අපි සත්‍ය හැටියට අරගෙන හිතෙන්ම හදාගත්තු ටික. ඒක අනුව ඊළඟට අපි මුළු ජීවිතයම ගෙවන්නේ. මේ සංසාරේ කර්ම රැස් කරන්නේ, ඒ සංසාරේ දිගට දිගට යන්නේ ඕකයි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ මනසයි පෙරටු වෙන්නේ, මනසමයි මනසෙන්මයි අර අරමුණ හැදෙන්නේ. නමුත් ඒ ගත්තු අරමුණ මනසින් හැදුණු එකක් බව නොතැකීමෙන්, නොදැනීමෙන්, ඒ පිළිබඳව ඇති මුලාවෙන් අපි මනස එකක් ධර්මය වෙන එකක් කියලා වෙන් කරගන්න. අන්නේ වෙන් කරගන්න අවස්ථාව තමයි මනෝ විඥාණය පහළ වුණා කියලා කියන්නේ. එහෙම නැතුව මේක තැන්පත් කළා නෑ. මනෝ විඥාණය තැන්පත් කළා නෑ. ලෝකයාගේ තියෙන ලොකුම මුලාව, ලොකුම මුලාව තමයි මනස තුල විඥානය තැන්පත් කරලා තියෙනවා කියලා. අපි ඒක අර ඒකේ තියෙන ඒක සරල අන්දමින් උපමාවකින් දක්වනවා නම් ඇතැම් අවස්ථාවල අපිට ප්‍රකාශ කරන්න සිද්ධ වුණා ගිනි පෙට්ටියේ ගින්දර තියෙනවා කියලා හිතා ගැනීම වගේ. ගිනි පෙට්ටියේ ගිනි කූරක් ගැහුවට පස්සේනේ ගින්දර එන්නේ. නමුත් අපි ඒකට ගිනි පෙට්ටිය කියලා ව්‍යවහාර කරනවා. ඒ වගේ අපි හිතනවා මේ මනසට අදාළ මනින්ද්‍රිය කියලා කියන මේ ශරීරය හා සම්බන්ධ ඒක තුල විඥානයක් කැම්පත් වෙලා තිබෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ විඥානය නිරන්තරයෙන්ම පටිච්ච සමුප්පන්නයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් මිසක් විඥානයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ මනසත් ධර්මයක් ගැටීම තුලින් තමයි මනෝවිඥාණය ඇති වෙන්නේ. නමුත් මනෝවිඥාණය ඇති වුණාට පස්සේ ඒ මනෝවිඥාණය අර දෙක නිසා උපන්න එකක් බව අමතක කරලා ඊළඟට පටන් ගන්නවා අර දෙක වෙන් කරගෙන ඒ පටන් ගන්න ආරම්භය තමයි විතර්ක ප්‍රපංච ආදී වශයෙන් යන්නේ. ඒක තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? ඒක තේරුම් ගත්තොත් එතනම විඥාණය ගිලා බසිනවා. සංස්කාර නිර්මාණය වෙන්නේ නැහැ. අන්න එතනයි නියම. කෙනෙකුට හිතා ගන්න බැරි දෙයක් ඒක. ඇත්ත වශයෙන් නිින්ද ගියාක් වැනි අවදිවීමක් නිවන කියලා කියන්නේ. නිින්ද ගියාක් වැනි අවදිවීමක්. නිින්ද ගියා කියලා කියන්නේ ලෝකාර්ථයෙන් බලනවා නම් ඒක නිින්ද ගියා වගේ. මොකද අවදිය කියලා කියන්නේ ලෝකයේ අවදිය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම සීනියක්. සීනියක් බව අපි දැන් කලින් කිව්වේ අතීතය ගැන. ඒකත් එක්තරා සිහිනයක් හිත ඇතුලේ ගිරෙන. අනාගතයත් සිහිනයක්. වර්තමානයේ හදාගන්න ඒ සිතිවිලි පරම්පරාවක්. එහි අනිත්‍යතාව පටිච්චසමුප්පන්න ස්වභාවය තේරුම් නොගන්න තාක් ඒකත් සිහිනයක් වගේ. අන්න ඒ සිහිනේ නවදීන අවස්ථාවයි අර. ඒ කියන්නේ මේක පටිච්චසමුප්පන්න බව තේරුම් ගැනීම. ඒ අවබෝධයත් එක්කම විඥාණය ගිලා බහිනවා. විඥාණයට ක්‍රියාත්මක වෙන්න බෑ. හිතට එන අරමුණත් කියන දෙක ගැටීමෙනුයි මේ මනෝවිඤ්ඤාණය ඇති උනේ කියන අවබෝධයක් එනවත් එක්කම මනෝවිඤ්ඤාණයට ක්‍රියාත්මක වෙන්න බෑ. ඊට එහාට යන්න බෑ. අන්න ඒකටයි විඤ්ඤාණ නිරෝධය කියලා කියන්නේ. විඤ්ඤාණ නිරෝධය කියලා කියන්නේ ශාන්තයි ප්‍රණීතයි ආදී වශයෙන් දක්වන්නේ සංස්කාර සංසිඳීම කියලා කියන්නේ. ඔන්න ඕකයි. ඉතින් මේකයි නිවන ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ. ඒ ඔක්කොම සංස්කාර සමණය වෙන්නේ මේ අවස්ථාවේදී. අර්ක දෙකක් හැටියට අරගෙන මනසත් අරමුණත් දෙකක් හැටියට අරගෙන කෙරෙන හරඹය නැති වෙන්නේ ඒ හරඹය කරන්න උපකාර වෙන මේ විඤ්ඤාණය අර දෙක නිසාම ඇති වුණු එකක් බව ප්‍රත්‍යක්ෂයෙන් වටහා ගැනීමගත් අවස්ථාවේදී එකේ මෙනෙහි කිරීම තුළින්මයි අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ යම් අවස්ථාවක තේරුම් ගත්තනම් ඒ කියන සත්‍යය එතනම නිර්වාණය ප්‍රත්‍යක්ෂ වෙනවා. නමුත් අපට මේ සූත්‍රය අවසාන වෙන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේගේ මේ දේශනාව අවසාන වෙනවත් එක්කම රාහුල ස්වාමීන් වහන්සේ ඊළඟට බුදුරජාන් වහන්සේ මේ එක එකක් ගැන ප්‍රකාශ කරලා මේවා පිළිබඳව කලකිරීම, නිබ්බිදාව, විරාගය ඒවා ගැන මතු කරලා දීලා තිබෙනවා. මේ හරියාකාර තේරුම් ගත්තට පස්සේ මේවා ගැන අස ගැන කලකිරිනවා, රූපයන් ගැන කලකිරිනවා, චක්කු විඥාණය ගැන කලකිරිනවා, චක්කු සම්පස්සය ගැන කලකිරිනවා. ඒ විදිහට කලකිරීම තුලින් සිත මෑත් කරගන්නවා. නිබ්බිදා කියලා කියන්නේ අර ඒ යථාබෝධය තුලින් නැති වෙන කලකිරීමයි. ඒවා යථා තත්ත්වයේ දැකීම තුලින් යථා තත්ත්වයේ නොදැකීම තුලිනුයි නිත්‍ය සංඥාව තුලිනුයි ලෝකයා මේවා ග්‍රහණය කරගෙන උපාදානය වශයෙන් අල්ලගෙන ඉන්නේ. මේවා අනිත්‍ය බව, පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් උපන්න බව තේරෙන අවස්ථාවේදී ඒක තුලින් ඉබේටම නිබ්බිදා කියලා කියන අතීතයේ වටිනා වචනයක් මේ කාලේ ඒවා ගැන එළියට ගැනීමක් නැහැ බොහෝ දෙනා. අපි මේ සසර කලකිරීම කියන එක අර කවුරුවත් අර බුම්මගෙන ඉන්නකොට කියනවා නේ මොකද සසර කලකිරගෙන ඉන්නවා කියලා. ඒක තමයි ලොකුම බුදුරජාණන් වහන්සේ දක්වන්නේ නිවන් දොර. හරියාකාර ඇති වුණා නම් විනසා ගන්න විදිය එකක් නෙවෙයි. නමුත් හරියාකාර මේ යථා තත්ත්වයේ වැටුණා නම් අනිවාර්යයෙන්ම නිබ්බිදාව ඇති වෙනවා. නිබ්බිදා කියලා කියන අර නිර්වින්දනය. ඉතින් ඒකට නිර්වේදය කියලා කියනවා. දැන් මේ කාලේ නිර්වින්දනය කියන වචනේ යෙදීම බොහොම භයානකයි. ඒක සමහරු අර කෘත්‍රිම එකක් එක්ක යොදා ගන්න නිසා නිර්වේදය කියන වචනය නිබ්බිදාගෙනකට යොදලා තියෙනවා. අන්න ඒ නිර්වේදය කියන එක ඒක කෘත්‍රිම ඇති කරගන්න නිර්වින්දනයක් නෙවෙයි. මෙතන විඳින්න දෙයක් නැහැ කියන අවබෝධය එනවා. ඒකට ඒක නිසා තමයි සංස්කාර රැස් වෙන්නේත් නැත්තේ. ඉතින් මෙන්න මේ ඒ නිබ්බිදාව තුලින් ඇති වෙන්නේ මොකද්ද? විරාගය, නොඇල්ම. ඒ නොඇල්ම තුලින් සිත මිදෙනවා. චිත්ත විමුක්ති, චිත්ත විමුක්තිය කියලා කියන්නේ අන්න එතකොට මෙතෙන්දී අවසානයේදී කියනවා රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ චූල රාහුල වාද සූත්‍රයේ කියවෙන සලායතනය පිළිබඳව දක්වන ත්‍රිලක්ෂණය ආශ්‍රයෙන් කළ ඒ ධර්ම විග්‍රහය ප්‍රශ්නෝත්තර වශයෙන් කළ ධර්ම විග්‍රහය අවසාන වෙනවත් එක්කම රාහුල ස්වාමීන් වහන්සේගේ සිත සිළු ආශ්‍රයයන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වය ප්‍රත්‍යක්ෂ කරගත්තා කියලා එපමණක් නොවේ ඒකම සඳහන් වෙනවා. අර ඒ අහං හිටිය දේවතාවුන් දහස් ගණන් දේවතාවුන්ගේට දහම් මැස පහළ වුණා කියන කියනවා. දහම් මැස පහළ වුණා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම්මං. යම් තාක් හටගන්නා ස්වභාවය ඇත්තේද, ඒ හැම දෙයක්ම නිරුද්ධ වන ස්වභාවයද ඇත්තේය කියන පටිච්ච සමුප්පාද මූල ධර්ම න්‍යාය ඒ දේවතාවුන්ට ඇති වුණා. බොහෝ තැන්වල සෝවාන් ඵලය ලැබුවා කියන එක ඒක හඳුන්වන්නේ ඔන්න ඔය කෙටි පාඨයෙන්. යමෙක් ලබන ලැබුරුම ප්‍රත්‍යක්ෂය යංකින්ච සමුදය ධම්මං සබ්බංකං නිරෝධම්මං කියන කෙටි පාඨයෙන් හකුළුල දක්වන්න පුළුවන්. යම් තාක් දෙයක් හටගන්නා ස්වභාවය ඇත්තේද, ඒ හැම දෙයක්ම නිරුද්ධ වන ස්වභාවයද ඇත්තේය කියන එක ප්‍රත්‍යක්ෂයෙන් වටහා ගැනීම. එතකොට අන්න අර ධර්ම දේශනාවට හරියට අවබෝධය යොදාගෙන හිත යොදාගෙන කහන් ඉන්න කෙනාට යෝනිසෝ මනසිකාරින් නුවණින් මෙනෙහි කරමින් පියවරින් පියවරට රාහුල සාමණේස්වරයා අර උත්තර දෙනකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නවලට අර ඒවා හිතෙන්ම අවලා කිව්ව නෙවෙයි, ඒවා ප්‍රත්‍යක්ෂ වෙන්න ඇති. ඇස නිත්‍යද අනිත්‍යද, නිත්‍ය නම් මෙහෙම හිතනවාද අනාත්ම කියලා කියන්න සුදුසුද? බුදුරජාණන් වහන්සේ අහනවට කිව්වා නෙවෙයි. ඒ දේශනා පවත්වන අතරේ ඊට කලින් අර කියාපු භාවනාවන් ගැඹුරට ආනාපාන ආදී ඒ භාවනාවන් සියල්ල රාහුල ස්වාමීන් වහන්සේ වඩලා තිබුණ නිසා ඒකයි බුදුරජාණන් වහන්සේට ඒ අවස්ථාවේ තේරුණේ. දැන් රාහුලගේ පින මෝරලා, එහෙම නැත්නම් අපි කියන්නේ විමුක්ති පරිපාලය, විමුක්තියට උපකාර වන ධර්ම දැන් මෝරලයි කියලා ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පැවැත්වුවේ. ඉතින් මෙයින් පේනවා ඒ සියල්ල හකුල දක්වනවන සලායතන නිරෝධය කියන නිවන බව අපිට පේනවායි. මේ ආයතනයන්ගේ නිරෝධ ස්වභාවය, නිරුද්ධ ස්වභාවය ප්‍රත්‍යක්ෂයෙන් වටහාගත්තු නිසායි රාහුල ස්වාමීන් වහන්සේ එතෙන්දී ඒ දේශනාව අවසාන වෙනකොට අරහත්ත්වය ප්‍රත්‍යක්ෂ කරගත්තේ. එතකොට මේ රාහුල ස්වාමීන් වහන්සේට දුන්න ඒ ක්‍රමානුකූල කමඨාන් සමූහය යෝගාවචර ඕන පින්වතෙකුට යම් කිසි ප්‍රමාණයකට උපකාර කරගන්න පුළුවන්. දැන් අපි අර කලින් කිව්ව ආකාරයට ආනාපාන සති භාවනාව කියන එක ආශ්වාස ප්‍රශ්වාසයට හිතේ දීම පමණක් කියලා හිතීම වැරදි. ඒක මහා ඒක තරහා දුරකට යන්න උපකාර වුණත් ආනාපාන සති භාවනාව සමත විපස්සනා වශයෙන් පරිපූර්ණව අරහත්ය කරා යාමට නම් ඒ 16 පියවරට කලින් අන්න අර බුදුරජාණන් වහන්සේ දැක්වූ අර ධාතු මනසිකාර, ඊළඟට ආපෝ සම තේජෝ සමාධි භාවනා, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා, අසුබ අනිච්ච සංඥා ආදී යම් පමණකට හෝ වැඩි යුතුව තිබෙනවා. අර තරම් දීර්ඝ කාලයක් සංසාරේ බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ ගිහිච්ච කෙනේ රාහුල ස්වාමීන් වහන්සේටත් රහත් වෙන්න ওই ටික අවශ්‍ය වුණා නම් අපවැන්නවුන් ගැන කවර කතාද? ඒ නිසා එක කමඨහනකම ඇලිලා ඉන්නේ නැතුව මේකෙන් මම ලැබුණවා කියලා තමන්ම කල්පනා කරලා අන්නර කියාපු කමඨහන් ගැන හිත යොදන එක හොඳයි. මේ කාලේ සමහරු මේවා වෙන වෙනම නිකාය වාගෙන් එක එක නිකුත් වාද ඇති කරගෙන තිබෙනවා. නමුත් අපිට බුදුරජාණන් වහන්සේ දීපු ඒ උපදේශ ආශ්‍රයෙන් අපිට යමක් හිතා ගන්න පුළුවන් ප්‍රායෝගිකව. ඉතින් ඔන්න එතන ඒ විදිහට මෝරපු විදර්ශනාවටයි අර වගේ දේශනා විශය වෙන්නේ. නැත්නම් ඔය සූත්‍ර දේශනා කියවන ඕනෑම වෙලාවකට කෙනෙකුට රහත් වෙන්න පුළුවන් කියලා හිතන්න පිටාවි කෙනෙක් මේ කාලේ. නමුත් අතීතයේ දේශනාවල් අහුවේ කොහොමද? අන්න අර අට්ටිකත්වා මානසිකත්වා සබ්බචේතසෝ සමන්නාහාරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියාපු ආකාරයට එයින් වැඩක් ඇත කියලා හිතාගෙන මෙනෙහි කරමින් හොඳට කන් යොමාගෙන මුළු හිතම ඊට යොදාගෙන අසන අවස්ථාව. ඒ වගේම ඒ අර විමුක්තියට උපකාර වෙන කාරණා මෝරලා තියුණු නිසා රාහුල සාන්නාසයට කිසිම පැකිලිල්ලක් නැතිව බුදුරජාන් වහන්සේ ත්‍රිලක්ෂණ පිළිබඳව අසන ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් වුණා. ඒ අවසාන වශයෙන් ඒ දේශනා යොරෙනවත් එක්කම රාහුල සාන්නාසයට ප්‍රත්‍යක්ෂ වුණා සලායතනෙම අනිත්‍ය බව, දුක් සහිත බව, ඒ වගේම අනාත්ම බව. ඒක තුලින් තමයි අර අරහත්ත්වය ප්‍රත්‍යක්ෂ කළේ. ඉතින් අපි එතකොට රාහුල චරිතය තුලින් අපි තේරුම් ගන්න ඕන අනාණ්ඩ කියාපු ශාසන හුරතලය වගේම බුදුරජාන් වහන්සේ ධර්ම දායාදය දුන්න ආකාරය, ඒ තුලින් ලෝකයට කොයිතරම් වටිනා ආදර්ශයක් දුන්නද, පුංචි රාහුල හාමුදුරුවන්ගේ ගුණ සම්පත්තිය, ඒ හැම එකක්ම අපේ හිත්වලට ධාරණය කරගෙන තම තමන්ගේ චරිතවලට ලං කරගෙන මේ තම තමන් කරන බණ භාවනා සාර්ථක කර ගැනීමට මේ දේශනාව උපකාර කරගන්න මේ පින්නතුන් සාහවත් වෙන්න ඕනේ. මෙසේ උපකාර කරගෙන අර කියාපු අමතර හැටියට හිතන්නේ නැතුව අර විවිධ කර්මස්ථාන ඒ හැම එකක්ම තමන්ගේ නිවනට උපකාර වෙන අන්දමින් පුරුදු කිරීමෙන් අකිතා කික්මනින් සෞරුත් බලාපොරොත්තු වෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු දුක් කෙලවර කොට ලබන උතුම් මහා මහ නිවන සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිවේදෙන් ලබා ගන්න මේ පින්නතුන්ට හේතු ආසනාවල ප්‍රාර්ථනා කරන තේම අවීචේසිට අකනිටා දක්වව යම් තාක් කෙනෙක් මේ වගේ ධර්ම දේශනාත්මය ධර්ම ශ්‍රවණය මේ කුසලයක් අනුමෝදන් වෙන කැමති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගින් මහා මහ නිවන ප්‍රත්‍යක්ෂ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්නේ තාවතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා උජ්ජන්තු වම් සම්පදං ආකාශට්ඨා ච බුම්මාට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මාට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මාට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මංකරං දුක්ඛපත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා මුන්තු සබ්බේ විපාණියෝ දුක්ඛපත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා මුන්තු සබ්බේ විපාණියෝ දුක්ඛපත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා මුන්තු සබ්බේ විපාණියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාම නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාම නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාම නිබ්බාන පත්තියා සම්බීතියෝ ඉවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචාරිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සම්ජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.